SBS రేడియో SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
හොඳයි, අද මාර්තු මාසේ පළවෙනිදා, මේ මාසේ පළවෙනි සිකුරාදා. ඉතින් මේ ගෙවිගෙනන සතියේ ලෝකයේ වටේ ගිහිලා උණුසුම් සහ වැදගත් තොරතුරු මොනවද කියලා හොයලා බලන්න අපි සූදානම් වෙන්නේ. අපේ ලෝ වටා විශේෂාංගයෙන් අපේ සුපෘතු හිතවතාවිල්ලා ඉන්නවා. AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අයිබුවන් සුබ දසනක් අමල්.
සුබ දසනක් අයිබුවන් මధుර.
හොඳයි අමල්, අපි පටංගමු අපේ ශ්‍රී ලංකාවේ අසල්වාසී රටවල් දෙක පාකිස්තානය සහ ඉන්දියාව අතර මේ වන විට ඇති වෙලා තියෙන යුද උණුසුම්කාරී තත්ත්වය පිළිබඳව. මේක හිටි හැටියේම මතුවෙච්ච කාරණා බවට පත්වෙලා මේ වන විට සෑහෙන්න දුරදිග ගිය ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබෙන බව තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. අපි කැමති මේ මොහොත වන විට කොහොමද මේ රටවල් දෙකේ මේ යුද උණුසුම්කාරී තත්ත්වය සමනය වෙලාද, නැත්නම් තවදුරටත් මේක ඇවිලෙන සුළු ගතියක් තියෙනවද කියලා දැනගන්නට?
ඔව් මදුර, ඇත්තටම පෙබරවාරි 26 වෙනිදා වෙනකොට ඉන්දියාවේ ගුවන්යානා පාකිස්තානයේ ගුවන් පතේට ඇතුල් වෙලා පාකිස්තානයේ ඉලක්ක කීපයකට ප්‍රහාර එල්ල කරලා තිබුණා. ඒකට ප්‍රතිප්‍රහාර දැක්වීමත් ඒ එක්කම ඉන්දියානු ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කිරීමත් නිසා දෙරට අතර ඒ යුද්ධමය තත්ත්වය වර්ධනය වීමේ ලොකු ප්‍රවණතාවක් තිබුණට මේ වෙනකොට පාකිස්තානයේ විසින් බිම හෙළපු ඉන්දියානු ගුවන් යානයක ඒ හිටපු ගුවන් නියමුවා ඔවුන්ගේ අත්අඩංගුවට පත් වෙලා පසුව මේ වෙනකොට දැන් පාකිස්තානය ප්‍රකාශ කරලා තියෙනවා අද දිනේ ඇතුළතදී ඒ ගුවන් නියමුවා නැවතත් ඉන්දියාවට බාර දෙනවයි කියලා. මෙතනදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඉම්රාන් ඛාන් ප්‍රකාශ කරන්නේ තමන් සාමය උදෙසා සාමය ඇති කිරීමේ අරමුණ ඇතිව ඒ හොඳ තමන්ගේ හොඳ හිත ප්‍රදර්ශනය කිරීමක් හැටියට මේ ඉන්දියානු ගුවන් නියමුවා තමන්ගේ අත්අඩංගුවේ පසු වෙන ඉන්දියානු ගුවන් නියමුවා කිසිම කොන්දේසියකින් තොරව ඉන්දියාවට අද දින ඇතුළතදී බාර දීමට කටයුතු කරනවා කියලා. ඉතින් ඒ ප්‍රකාශ කිරීමත් එක්කලා සෑහෙන දුරකට මේ දෙපාර්ශ්වයේ අතර ඇතිවෙච්ච ඒ ඉතාමත්ම උණුසුම්කාරී එහෙම නැත්නම් මේ යුද්ධය ප්‍රවර්ධනය වෙන්න තිබිච්ච අවස්ථාව සෑහෙන දුරකට සමනය වෙලා තියෙනවා. නමුත් තවමත් ඉන්දියාව හා පාකිස්තානයේ දේශ සීමාව අතර දෙපාර්ශ්වයේ විසින්ම එකිනෙකාට විරුද්ධව ප්‍රහාර එල්ල කර ගැනීම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ දැනට දශක ගානයක් තිස්සේ තිරිච්ච ඒ සටන් විරාමය උල්ලංඝනය වෙනවයි කියන චෝදනාව දෙපාර්ශ්වයෙන් එල්ල කරමින් තියෙනවා. නමුත් දැනට දින දෙකකට කලින් තිබිච්ච තත්ත්වයට වඩා එක්තරා දුරකට මේ යුද බිය අඩු වීමක් සිද්ධ වෙලා තියෙනවා.
අමල්, ඒත් එක්කම අපි දැනගන්න කැමතියි, මොකද අපිට පසුගියදා ආරංචි වුණා විශේෂයෙන්ම මේක ඉන්දියාවේ හැම බිම් අඟලකටම විසිරීලා ගිහිල්ලා තියෙනවා කියලා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවටත් ඇවිල්ලා තියෙනවා. ඉන්දියාවේ විවිධාකාරයේ ක්‍රිකට් සංගම් සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් පවා එළඹෙන ලෝක කුසලානයේදී ඉන්දු පාකිස්තාන තරඟය පවත්වන්නට එපා, අහෝසි කරන්නට කියලා ICCට ඉල්ලීම් පවා කරලා තියෙනවා. මේ තරම් දුරට මේ ප්‍රශ්නය දුරදිග ගිහිල්ලා තියෙනවා. ජාත්‍යන්තරයෙන් මොන වගේ බලපෑමක්ද ඉන්දියාවට සහ පාකිස්තානට මේ වනට ලැබිලා තියෙන්නේ?
ඔව් මදුර, ඇත්තටම මේ තත්ත්වය සමනය කිරීම සඳහා ලොකු ජාත්‍යන්තර වශයෙන් බලපෑමක් ආවයි කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම ලෝක බලවතුන් දිහා බැලුවොත්, ඒ කියන්නේ රුසියාව සහ ඇමරිකාව ඉන්දියාව සහ පාකිස්තානයේ ඒ රාජ්‍ය නායකයන්ට ඍජුවම කතා කළා මේ අවස්ථාවේදී සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නේ විසඳාගන්න කියන ඒ බලපෑම ඇති කරලා තියෙනවා. ඒකම මැද පෙරදිග රටවල් බැරුවත් සෞදි අරාබිය, කටාර් රාජ්‍ය වගේ ඒ වගේ බලවත් රාජ්‍යනුත් මේ වෙනකොට මේ දෙපාර්ශ්වයටම යම්කිසි බලපෑමක් සිද්ධ කර බව වාර්තා වෙනවා. ඊට අමතරව ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහු ඇත්තටම වියට්නාමේ සංචාරය කරන අවස්ථාවේදී උතුරු කොරියාව සමග ඍජුවම සාකච්ඡා පවත්වන අතරතුරේදී මේ ඉන්දිය පාකිස්තාන් යුද්ධමය තත්ත්වය පිළිබඳව ඔහුගේ අවධානය යොමු කළ දෙපාර්ශ්වයෙන්ම ඉල්ලීමක් කළයි කියලා වාර්තා වෙනවා. මේ තත්ත්වය සමනය කරගෙන මීට වැඩිදුරටත් මේක තවත් නරකතට හැරෙන නොදී කටයුතු කරන්න කියන ඒ බලපෑම ඒ ලෝක නායකයින් කරලා තියෙනවායි කියලා. මෙතන චීනයත් එක්තරා විදිහකට පාකිස්තානය සමග ඉතාමත්ම මිත්‍රව කටයුතු කරන එක්තරා විදිහකට ඉන්දියාව සමග මේ ඉන්දියන් සාගර කලාපයේ දේශපාලනික වශයෙන්ුත් ඒ වගේම වෙළඳ කටයුතු පැත්තෙනුත් ඉන්දියාවත් එක්ක තරඟකාරීව කටයුතු කළාට මේ ප්‍රශ්නයේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර ඒ ඇතිවලා තියෙන අර්බුදකාරී තත්ත්වය සමනය කරන්නට ඕනේ කියන පදනම මත චීනයත් මේ අවස්ථාවේදී දෙපැත්තටම දෙවි දෙපාර්ශවයෙන්ම බලපෑම් කළා. එහෙම නැත්නම් මේ යුදබිය නැති කරන්නට චීනයත් කටයුතු කළයි කියලා වාර්තා වෙනවා. ඉතින් එහෙම බලපුවාම ඉතාමත්ම විශාල ජාත්‍යන්තර පීඩනයක් ඇවිල්ලා තියෙනවා මේ දෙපාර්ශවයටම. මේ ඔවුන් තමන්ගේ දේශ සීමාව හරහා ඇති කරගන්න මේ යුදමේ තත්ත්වය අඩු කරන්න. ඇත්තටම මදුර 1971 පස්සේ මේ ප්‍රථම වතාව ඉන්දියාව හා පාකිස්තානයේ තමන්ගේ දේශ සීමා උල්ලංඝනය කරමින් අනෙකුත් පාර්ශවයට ගුවන් ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඉතින් එවැනි ඉතාමත්ම භයානක තත්ත්වයක් මැද්දේ තමයි මේ අන්තර්ජාතික වශයෙන් මැදිහත් වීමක් සිද්ධ වෙලා තියෙන. ඉතින් ඒකේ ප්‍රතිඵලයකුත් හැටියට තමයි අපි දකින්නේ දෙපාර්ශවයේම තමන්ට අවශ්‍ය වුණාට මේ ප්‍රශ්නේ තව දුරදිග ගෙනියන්නට ඔවුනට සිද්ධ වෙලා තියෙනවා මේ ඇති වෙලා තියෙන තත්ත්වය යන්තරම් දුරකට පාලනය කරගන්නට.
ඔව්, අපි අවසාන වශයෙන් ඒ කාරණාව සම්බන්ධයෙන් තවත් දිගුවක් දැනගන්නට කැමතියි අමල්. විශේෂයෙන්ම ඊයේ දවසේ අපිට වාර්තා වුණා ඉන්දියාව සහ පාකිස්තානු ගුවන් කලාප හරහා සිද්ධ වෙන බොහෝ ජාත්‍යන්තර ගුවන් ගමන් පවා අවලංගු කරලා තියෙනවා. ඒ අතරතුරේදී පාකිස්තානු ගුවන් තොරපළවල් සහ ඉන්දියානු ගුවන් තොරපළවල් වසා දමා තිබෙනවා. දැන් ගුවන් ගමන් වලට මේ කාරණාව මේ වන විට බලපාලා තියෙන්නේ කොහොමද සහ මේ ගැටුම මැද්දේ ශ්‍රී ලංකාවට මොන වගේ බලපෑමක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා?
මෙතන මූලික වශයෙන්ම මදුර පාකිස්තානයේ හරහා තියෙන ජාත්‍යන්තර ගුවන් මාර්ගයේ වසා දමලා තියෙනවා. පාකිස්තානයේ උඩින් කිසිම ගුවන් යානයකට ගමන් කරන්නට දැන් අවසර ලබා දෙන්නේ නැහැ. ඉතින් මෙතන මේ කාරණාව නිසා අපරදිග රටවල් ඉඳලා බටහිරට ගමන් කරන ඕනෑම ගුවන් සේවාව ගුවන් ගමනක් ඇතර පාකිස්තාන ගුවන් සීමාව තුළින් ගමන් කරන ඉඩ නොලැබෙන නිසා ඔවුන්ට වැඩි කාලයක් ගත කරන්නට සිද්ධ වෙනවා මේ තමන්ගේ ගමන් වාර සම්පූර්ණ කිරීම සඳහා. එකම ශ්‍රී ලංකා පැත්තෙන් බැලුවොත් ශ්‍රී ලංකාවේ ඉඳලා පාකිස්තානයට තිබිච්ච ගුවන් ගමන් විශේෂයෙන්ම ලාහෝර් සහ කරච්චි නුවරට තියෙන ඒ දිනපතා ගමන් කරන ඒ ගුවන් සේවා ඒවා දැන් දින නියමයක් නොමැතිව අත්හිටවලා තියෙනවා මේ තියෙන අර්බුදකාරී තත්ත්වය නිසා. ඉතින් නැවතත් පාකිස්තානයේ ගුවන් පතය විවෘත කරන තුරු මේ තත්ත්වය දිගටම තියෙන්නට පුළුවන්. නමුත් අර ජාත්‍යන්තර බලපෑම නිසා මේ තත්ත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත්වේ කියන බලාපොරොත්තු දැන් ඇති වෙලා තියෙනවා. මේ වෙනකොට මැද පෙරදිග රටවල්වල තියෙන ගුවන් තොටුපළවල් විශේෂයෙන් අපි ගත්තොත් ඩෝහා එහෙම නැත්නම් ඩුබායි වගේ තැන්වල සිය ගණන් මගින් දැන් ඇත්තටම අතරමං වෙලා තියෙනවා. මොකද තමන්ගේ ගමන් සම්පූර්ණ කරන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන්ම පාකිස්තානයට ගමන් කරන ඒ ගුවන් මගින් මේ වෙනකොට අනෙකුත් ඒ අසල්වාසි රටවල එහෙම නැත්නම් මැද පෙරදිග ගුවන් තොටුපළවල්වල අතරමං වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා වෙනුත් මේ යුදමේ තත්ත්වය ඉතාමත්ම ඉක්මනින් සමනය කර ගැනීම අවශ්‍යතාවය මතු වෙලා තියෙනවා මේ විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් වලට. මොකද තමන්ගේ ගුවන් තොටුපළවල් වල සෑහෙන පාකිස්තානු ජාතිකයන් පිරිසක් මේ වෙනකොට අතරමං වෙලා තියෙනවා තමන්ගේ ගුවන් ගමන සම්පූර්ණ කරගන්න බැරිව.
හොඳ, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර පැවැත්තිච්ච දෙවැනි හමුව නැත්නම් දෙවැනි සමුළුව පිළිබඳව වියට්නාමයේදී. අමල්, මේ සමුළුව ඊයේ දවසේදී අවසන් වුණා. කොහොමද අවසාන ප්‍රතිඵලය සටහන් වෙන්නේ?
මෙතනදී මතුර ලොකු බලාපොරොත්තුවක් ඇති වුණා මේ සමුළුව දෙවැනි රාජතාන්ත්‍රික මට්ටමින් ඉහළම මට්ටමින් ඇතිවන දෙවන සමුළුව කිසියම් හෝ එකඟතාවයකින් මේ සමුළුව අවසන් කරන්නට පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ බලාපොරොත්තුව ඇත්තටම සුන් වුණා. මොකද උතුරු කොරියාව බලාපොරොත්තු වුණා ඇමරිකාව ඔවුන්ට විරුද්ධව පනවා තිබෙන ආර්ථික සම්බාධක ලිහිල් කරાવી කියලා. ඒකම ඇමරිකානු පැත්තෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තුවක් තිබුණා උතුරු කොරියාවෙන් කිසියම් හෝ ඉන්දියා මේ අවස්ථාවේදී කිසියම් හෝ එකඟතාවයක් තමන්ගේ ජෂ්ටික වැඩපිළිවෙල එය අත්හිටවීම හෝ ඒ එය කප්පාදු කිරීම පිළිබඳව ඔවුන්ගෙන් සුබ ප්‍රතිචාරයක්. මේ දෙපැත්තම ඒ විදිහට ඒ එකිනෙකා බලාපොරොත්තු වෙච්ච ආකාරයට කටයුතු නොකරපු නිසා මේ සාකච්ඡාවට ඇත්තටම අසාර්ථකව අවසාන වුණයි කියලා සඳහන් කරන්න පුළුවන්. මේ සාකච්ඡාවට අවසානයෙන් පස්සේ ඔවුන් බලාපොරොත්තු වෙලා තිබුණා කිසියම් එකඟතාවයකට එකඟතාවයක් ඇති කරගන්න ලියවිල්ලකට අත්සන් කරන්නට. එවැනි අත්සන් කිරීමක් සිද්ධ වුණේ නැහැ. ඒකව මේ සාකච්ඡාවලින් පස්සේ සිකුරාදා දිවාහාරය කිම් ජොං උන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිවන්නට පියඹිතව තිබුණා. දෙපාර්ශවයේ එකට ගන්නට තිබිච්ච දිවාහාරයත් ඒකත් අවසාන මොහොතේදී ඔවුන් අත්හැර දැමුවා. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ පුවත්පත් සාකච්ඡාව නියමිත වේලාවට කලින් පැය 3කට කලින් ඒ පුවත්පත් සාකච්ඡාව පැවතුණු ඒකිනුත් පෙනුණා මේ ද්විපාර්ශ්වීය සාකච්ඡා දෙපැත්තෙන් තිබිච්ච සාකච්ඡා ඒ බලාපොරොත්තු වෙච්ච ආකාරයට ඉෂ්ට නොවුණයි කියලා. ඒ එක්කම මේ මේ දෙපළ මීළඟ සැරේ කවදද සාකච්ඡා කරන්න කියන එක පිළිබඳවත් එකඟතාවයක් ඇති කරගත්තේ නැහැ. ඉතින් ඒ පැත්තෙන් බැලුවත් මේක සෑහෙන දුරට අසාර්ථක වුණයි කියලා හඳුන්වන්න පුළුවන්. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ තමන් මේ එකඟතාවයකින් තොරව මේ සාකච්ඡා අවසන් කරේ තමන් බලාපොරොත්තු වෙච්ච විදිහට උතුරු කොරියාව තමන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හැරීම එහෙම නැත්නම් ඒ න්‍යෂ්ටික අත්හදා බැලීම සම්බන්ධයෙන් ඒ තමන්ට අවශ්‍ය වෙච්ච විදිහට ප්‍රතිඥාවක් ලබා නොදුන්නු නිසා තමන් කිසිසේත්ම උතුරු කොරියාවට විරුද්ධව දැනට පනවල තිබුණු සම්බාධක ලිහිල් කිරීමක් හෝ ඉවත් කිරීමක් සම්බන්ධයෙන් එකඟවන්නේ නැහැ කියලා. ඉතින් ඒ තුන්වන වටයක් තියෙනවද එහෙම නැත්නම් ඒ තුන්වන තට්ටු වටේ පවත්වන්නේ කොහේද කියන කාරණාව පිළිබඳව නිශ්චිත එකඟතාවයකින් තොරව දෙපැත්තම මේ සාකච්ඡා වටේ අවසන් කරා. ඉතින් මේ දින දෙකේ සාකච්ඡා වටේ කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට අසාර්ථකව අවසන් වුණා කියලා තමයි කියන්න වෙන්නේ.
හොඳයි, අපි නැවතත් කතාබහ කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධ පුවතක් පිළිබඳව. විශේෂයෙන්ම වෙනිසුලාවේ විදේශ අමාත්‍යවරයා විවෘතව ආරාධනා කළා තියෙනවා වෙනිසුලානු ජනාධිපති නිකොලස් මදුරෝට සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ ඇති වෙලා තියෙන සීතල යුද්ධය සමනය කරන්න, අර්බුදය සමනය කරන්න සාකච්ඡා මේසෙට එන්නට කියලා. බදාද තමයි මේ පණිවිඩය නිකුත් කළා තියෙන්නේ අමල් නේද?
මෙතන මදුර ඇත්තටම වෙනිසුලාවත් උත්සාහ කරනවා මේ උතුරු කොරියාවත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡා කරන අතරතුරේදී මදුරෝ ජනාධිපතිවරයාත් කියන උත්සාහ කරනවා තමනුත් ලැහැස්තියි කියලා. මේ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඍජු සාකච්ඡාවකට තමන්ගේ රටේ ඇති උද්ගත වෙලා තියෙන මේ අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා. මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් මදුරෝ ජනාධිපතිවරයා රටේ නායකයා හැටියට පිළිගන්නේ නැහැ. ඇමරිකාව පිළිගන්නේ විපක්ෂ නායකයා නැත්නම් ඩොන් ගොයිඩෝ විපක්ෂ නායකයා රටේ අන්තර්කාලීන ජනාධිපති හැටියට තමයි ඔවුන් පිළිගන්නේ. ඉතින් දැනට ඇමරිකාව ඇති කළ තියෙන සම්බාධකත් ඒ වගේම මදුර ජනාධිපතිවරයා ඇමරිකාවෙන් ලබා දෙන දැනට ලබා දීමට ඔවුන් එකඟ වෙලා තියෙන නැත්නම් දැනට ලැහැස්ති කළ තියෙන මානුෂීය ආධාර පිළිගන්නේ නැතුව එහෙම නැත්නම් තමන්ගේ දේශ සීමා ඇත්තටම මේ වෙනකොට වසා දමලා ඒ අර්බුදය තවත් උත්සන්න වෙලා තියෙනවා. ඒ වටපිටාවක තමයි මදුරු ජනාධිපතිවරයා යෝජනා කරන්නේ තමන් එක්ක ඍජු සාකච්ඡාවකට එන්න කියලා. නමුත් මෙතනදී ඇමරිකාවේ ප්‍රතික්ෂේප කළ තියෙනවා. මොකද ඔවුන් දැනට තියෙන රජය, දැනට පවතින රජය ත්‍රි නොගන්නා නිසා මේකත් ඇත්තටම තවත් අර්බුදය දිග්ගැස්සන කාරණාවක් වෙනවා මිසක්ක වෙනිසුලාවේ තියෙන අර්බුදේ විශ්දෙන බවක් පේරෙන්නට නැහැ. විශේෂයෙන් මේ වෙනකොට මදුර ලක්ෂ 30කට ආසන්න වෙනිසුලානු පුරවැසියන් පිරිසක් තමන්ගේ රටෙන් පිට වෙලා ඒ අසල්වාසි රටවල රැකවර ලබාගෙන තියෙනවා. මොකද රටේ ඇති වෙලා තියෙන ඉතාමත්ම දුෂ්කර ආර්ථික ප්‍රශ්න නිසා. ඉතින් ලක්ෂ සංඛ්‍යාතක පිරිසකට ඇත්තටම ආහාර විශාල හිඟයක්, ඒ වගේම බෙහෙත් ද්‍රව්‍යවල හිඟයක් පවතින තත්ත්වයක් තියෙනවා. නමුත් වෙනිසුලා රජය ඒ ඇමරිකාවෙන් ලබා දෙන ආධාර ලබා ගැනීමට සූදානමක් නැහැ. ඉතින් ඒ නිසා මේ අර්බුදය තව දුරටත් ඇති වෙන බව තමයි පෙනියන්.
හොඳයි, අපි සාකච්ඡා කරමින් පසුවන්නේ ගේවි ගිනන සතියේ ලෝකයේ සිදුවෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු පිළිබඳව AFP ප්‍රතිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග. අමල්, අපි ඊළඟට අවධානය යොමු කරනවා බ්‍රෙක්සිට් ගනුදෙනුව පිළිබඳව. මේක නිරන්තරයෙන්ම යුරෝපය සහ ලෝකයේ ජාත්‍යන්තරයේ කතාබහ කරන මාතෘකාව බවට මේ වන විට පත් වෙලා තියෙනවා. තවමත් මේ බ්‍රෙක්සිට් ගනුදෙනුව අවසන් වෙලා නැහැ. මාර්තු මාසයේ අවසාන භාගයේදී තමයි මේකේ නියමිත අවසාන දිනය සටහන් වෙලා තිබෙන්නේ. නමුත් යුරෝපානු සංගමය මේ වන විට පවසලා තියෙනවා බ්‍රිතාන්‍යට අවශ්‍ය නම් මේ අවසාන දිනය තවත් දීර්ඝ කිරීමට ඔවුන් කැමතියි කියලා. මේ වන විට ඇති වෙලා තියෙන මොන වගේ අභියෝගද අමල් සාමාන්‍යයෙන් මේ බ්‍රෙක්සිට් ගනුදෙනුව අවසන් කිරීමට නොහැකිව?
මදුර ඇත්තටම මාර්තු මාසේ 29 වෙනිදා වෙනකොට තමයි බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ඒ නියමිත දිනය හැටියට හඳුන්වලා දීලා තියෙන්නේ. නමුත් යුරෝපා සංගමයේ දැන් ප්‍රකාශ කරන ඔවුන් එකඟතාවයකට එන්නට කැමතියි කියලා මේ ලබා දීලා තියෙන අවසාන දිනය එක්තරා විදිහකට දීර්ඝ කරන්නට. මොකද මේ වෙනකොට බ්‍රිතාන්‍යත් යුරෝපා සංගමයත් කිසිම එකඟතාවයකට ඇවිල්ලා නැහැ කොහොමද මේ දික්කසාදය සිද්ධ වෙන්නේ කියලා. ඉතින් තෙරේසා මේට තවමත් හැකියාවක් ලැබිලා නැහැ ඇයගේ පාර්ලිමේන්තු එකඟතාවය ලබා ගන්න කොහොමද මේ කාරණාව ඉෂ්ට කරන්නේ කියලා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි යුරෝපා සංගමය දැන් යෝජනා කරන්නේ මාර්තු 29 වෙනිදාට මේ දික්කසාදය සිද්ධ වෙන්නට නියමිත වුණාට ඒ පිළිබඳව අවසාන දිනය දික් කරන්නට අවශ්‍ය නම් එයට ඔවුන් සූදානම් කියලා. ඒකම තෙරේසා මේට ලොකු ප්‍රබල ඉල්ලීමක් මතුවෙනවා මදුර මේ වෙනකොට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් විශේෂයෙන්ම විපක්ෂයනුත් ඒ වගේම තමන්ගේ පක්ෂයේ තමන්ට විරුද්ධ තවත් පිරිසකගෙනුත් තවත් ජනමත විචාරණයක් පවත්වන්නට කියලා, ඒ කියන්නේ දෙවැනි ජනමත විචාරණයක් පවත්වන්නට කියලා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් විය යුතුද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන්. මොකද එකඟතාවයකින් තොරව යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වුණොත් ආර්ථික වශයෙන් බ්‍රිතාන්‍යට ඒක ලොකු පහරක් හැටියට වුන් හඳුන්වන. ඒ හින්දා තවමත් මේ ප්‍රශ්නේ ඇත්තටම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවාද නැද්ද කියන කාරණාව ඒක නැවත ජනතාවට මේ ප්‍රශ්නේ යොමු කරලා ඒක නැවත සලකා බලනවාද කියන කාරණාව දැන් බොහොම ප්‍රබලව මතුවලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ තව සති 4කින් විසඳ ගන්නට තියෙන නිසා තෙරේසා මේට ඇත්තටම ඉතාමත්ම අඩු කාලයක් තමයි ලැබිලා තියෙන්නේ. කාලය ඇයට විශාල අභියෝග
අපි අවසන් වශයෙන් අවධානය යොමු කරන්නේ ඊශ්‍රායලයේ දෙසට. ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුට දූෂණ චෝදනා එල්ල කරන්නට එරට නීතිපතිවරයා ඉදිරියට පැමිණලා තියෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ආරංචි විදිහට මේ වගේ කාරණාවක් මතුවන්නේ. නමුත් අප්‍රේල් මාසයේදී ඔවුන්ගේ මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි. මේ මහමැතිවරණය අභිමුඛව මෙවැනි වූ දූෂණ චෝදනා අග්‍රාමාත්‍යවරයාට එල්ලවීම සම්බන්ධයෙන් මොනවාගේ තත්ත්වයක්ද ඇතිවිලා තිබෙන්නේ?
මදුර මේක දේශපාලනීය වශයෙන් විශාල අර්බුදකාරී තත්ත්වයක් ඉස්රාලේ මතුවලා තියෙනවා. පාලක පක්ෂයේ ප්‍රධානියා එහෙම නැත්නම් රටේ අගමැතිවරයාට මේ විදිහට චෝදනා තුනක්, මේ චෝදනා තුනෙන් ප්‍රධානම එක වෙන්නේ අල්ලස් ගත්තයි කියන එක. අනෙකුත් දේවල් තමයි තමන්ගේ බලය අනිසි ලෙස පාවිච්චි කරමින් නොයෙකුත් දේශපාලන වාසි එක එක පුද්ගලන්ට ලබා දීම සඳහා තමන්ගේ පාලන කාලෙදී කටයුතු කළයි කියන එක. ඉතින් අප්‍රේල් 9 එදලා තියෙන මහමැතිවරණයට කලින් මේ විදිහ චෝදනාවක් එල්ලවීම නෙතන්‍යාහු අග්‍රාමාත්‍යවරයාට බොහොම ලොකු තරක ලෙස මේක බලපාන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් ඔහුත් ඔහුගේ පක්ෂයත් උත්සාහ කළා උසාවියට ගිහිල්ලා තමන්ට විරුද්ධව මේ ඇති චෝදනා එල්ල කිරීම, එහෙම නැත්නම් නීතිපතිවරයා තමන්ට විරුද්ධව මේ චෝදනා ගොනු කිරීම වැළැක්වීමට උත්සාහ කළා. නමුත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. දැන් තියෙන විදිහට නෙතන්‍යාහු අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව මේ චෝදනා ගොනු කරලා, නමුත් ඒ චෝදනා විභාග කිරීම අප්‍රේල් 9 තියෙන මැතිවරණයෙන් පස්සේ සිද්ධ කරන්නට නියමිතයි. ඉතින් ඊශ්‍රායල් ඉතිහාසයේ අග්‍රාමාත්‍යවරයෙකුට මේ විදිහට ප්‍රථම වතාවට මේ දූෂණ සහ අල්ලස් චෝදනා එල්ල කළා තියෙන මේ. ඉතින් මේ චෝදනාවලින් ඔහු වර්ධකර වුණත් අතරම ඔහු හිරේට නියමිත යාමටත් නියමිතයි. ඉතින් ඒ දේශපාලනික වශයෙන් බලපුවාම නෙතන්‍යාහු අග්‍රාමාත්‍යවරයා ඉතාමත්ම ධර්ම අභියෝගයකට මුහුණ දීලා තියෙනවා.
හොඳයි, ඒ පුවතත් සමගින් අදවසේදී අපි ලෝවටා විශේෂාංගයේ නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි ලබන සිකුරාදා නැවතත් හමුවෙමු ගිවි ගිරණ සතියේ ලෝකයේ වටේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු සමග. අපිත් සමග අදත් තොරතුරු බෙදා හදාගත්තේ AFP ප්‍රතිජාලය ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සිකුරාදා නැවතත් හමුවෙමු. සුබ සත්‍යන්තය ප්‍රාර්ථනා කරනවා.
Enjoy more stories in your language by visiting sbs.com.au.